හොනරබල් සමන් ප්‍රිය හැරත් ඔබතුමාට මිනිත්තු 19ක්
විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද දිනේ මම හිතන්නේ මේ දවස් කීපෙම සාකච්ඡාවට බඳුන්ුනේ IMF එක රහ ලබා දුන්න විස්තීර්ණ ණය සම්බන්ධ. ඒ වගේම ලෝක අර්බුදයක් එක්ක ඒ ලෝකයේ අර්බුද විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් එක්ක නිර්මාණය වෙච්ච ඒ අර්බුදයේ හමුවේ මේ රටේ සමාජීය දේශපාලන අර්බුදයක් නිර්මාණය වීම නිසා විශේෂයෙන්ම අපි දන්නවා අපේ පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම රටේ ජනාධිපතිවරයාටත් ගෙදර යන්න සිද්ධ වුණා. අග්‍රාමාත්‍යවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. මුදල් අමාත්‍යවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ වගේම අරගලයක් නිර්මාණය වුණා. ඒ අරගලය අද කොතනද කොයි පැත්තටද කොයි අරමුණු කරාද ගෙන ගියේ කියන කාරණය සම්බන්ධෙත් මම හිතනවා අපිට විශාල සැකයකට තුදුන කරුණු කාරණා ගණනාවක් නිර්මාණය වෙලා තියෙද්දි විශේෂයෙන්ම ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව ආරාජිකත්වයට පත් වෙලා තියෙද්දි ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා මේ රටේ ඒ වාක්‍යය බාර ගන්න කියලා. ඉතින් එතුමා ඒ වාක්‍යය ඇත්තටම බාර ගන්නේ නැහැ. ඒ බාර ගන්න නැති හින්දා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ව්‍යවස්ථාවට අනුකූලව දැන් කියනවානේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ එතුමා තනියම ඇවිල්ලා මහජන බලයක් නැතුව රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා කියලා. නැහැ, ව්‍යවස්ථාවට අනුකූලව තමයි එතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. අද ඉතාමත්ම අපිට හැම පැත්තෙන්ම දෙපැත්තෙන්ම ඇහෙන ප්‍රශ්නයක් තමයි ඇහෙන හඬක් තමයි ඔක්කොම හොරු කියන එක. දැන් චමින්ද්‍ර ජයසිරි මන්තුමා කතා කරා, එතුමා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරා හින්දා අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව තෝරගත්තා එතුමාගේ නායකත්වයේ යටතේ. අපි අද විපක්ෂයේ බොහොම පැහැදිලි පිරිසක් තමයි අද විපක්ෂයේ ඉන්නේ කියලා. ඔකට හොඳම උත්තරේ දුන්නා මම හිතන්නේ මේ විවාදේ පටන් ගද්දී අද මේ අරගලයේත් මම හිතනවා බොහොම ජීවිත අවදානමකට ලක් වෙච්ච අපි දන්නා මේ පාර්ලිමේන්තු තුල මන්ත්‍රු ගණනාවකට මහා දැවැන්ත අපිට ව්‍යසනකාරී සිද්ධීන් ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කුමාර වෙල්ගම් මැතිතුමා තමයි ඒක හරියටම උත්තරේ දුන්නේ. මේ හැමෝම නැගිටලා කියන්නේ මේ අරු හොරා, මේක හොරා, මූ හොරකම් කරා. මේ දේශපාලන සුජාතභාවය ඇති කරගන්න හදන්නේ කවුද කියන කාරණය සම්බන්ධයෙන් මම හිතන්නේ මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ දේශපාලන සුජාතභාවය ඇති කරගන්න හදන පුද්ගලයෝ සම්බන්ධයෙන් මේ පැටිගිරි සම්බන්ධෙත් මම හිතන කතා කරනවා නම් පැය ගාණක් හරි කතා කරන්න පුළුවන්. ඒ අමාත්‍යංශ කරපු අය, ඒ අමාත්‍යංශවල කරපු දේවල්, ඒ වගේම සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන්, ඒ වගේම සේවකයන් ඉන්ටර්වයුව කිරීම සම්බන්ධයෙන් අපි දැක්කනේ උසනන් සිකියුරිටි මිටිනම් කාම්කරු කියලා ඉන්ටර්වයුව කරේ එහෙමනේ ගෙදර. ඉතින් ඒව සම්බන්ධයෙන් මේ දේශපාලන සුජාතභාවය ගැන කවුරුවත් කලබල වෙන්න එපා අහගන්න. ඉතින් කිව්වනේ සර්ව සම්පූර්ණම හොරෙක් නොවන කෙනෙක් තමයි විපක්ෂ නායකයෝ කිව්වා. ඉතින් එහෙනම් තව තියෙන දේවල් ඕන අපිට කියන්න පුළුවන් ඒවත්. ඒවා මුලින් ඉඳන් ඕනනම් කියන්න පුළුවන්. ඉතින් මේ කාගවත් මේ කුණු වලට කාගවත් කුණු වැදගෙන එහෙම නැත්නම් කාගවත් මේ පුද්ගලික ජීවිත වලට පහර දෙන්න අපිට අවස්ථාවක් නැහැ. යම් අර්බුදයක් නිර්මාණය වුණා. සමාජ අර්බුදයක් විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. ඒ ආර්ථික අර්බුදය හරහා මේ රටේ දේශපාලනය මං හිතනවා උඩි යටිකුරු වෙච්ච දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා. ඒ අර්බුදයට විශේෂයෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගන්න කවුරුවත් ඉදිරිපත් වුන්නේ නැහැ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණා. අපිට අපි තරම් මං හිතන්නේ කවුරුවත් බැන්නේ නැහැ එකක් කියන්න එපා. දැන් ඉස්සර අපි විවිධාකාරයේ හැම වෙලාවෙම කතා කරද්දී අපි දෝෂ ආරෝපණය කරා. හැබැයි එතුමා ඉදිරිපත් වෙලාද IMF ණය සහනේ අරගෙන අද යම්කිසි වැඩ කොටසක් මේ රට වෙනුවෙන් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් එතනදී ඒකට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න ඕනේ. ඉතින් ඒවා ගාරගෙන කනවාද ඒවා අරගෙන දැන් සමහරු කියන දැන් අපේ දැන් ඔය අපේ හෙලිකොප්ටරේ මන්ත්‍රීතුමෙක් කිව්වා පාරවල් හදන්නවත් වෙන මොකුත් කරන්න එපා කියලා. හැබැයි ගිහිල්ලා ගමට ගිහිල්ලා මොනවද කියන්නේ? දැන් ඔය අපි දන්නවා සමාජවාදය ගැන කතා කරන බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් ඒක උත්තරා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, සමාජවාදය වරංගුවන්නේ තමන්ගේ පළමුවේ ධනය හිමි කරගන්නාතෙක් පමණයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපි සමාජ අපි අපිත් මේ වාමාංශී කඳුරු නියෝජනය කර මිනිස්සු. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව කියන්න ඕනේ අද අපි ජනාධිපතිතුමාට ඒ සහයෝගය ලබා දුන්නේ මේ ආර්ථික අර්බුදයත් එක්ක. ඒ වගේ මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයකට ආරක්ෂා කරගන්න ලෝකේ අපි දන්නවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තමයි ලෝකේ බොහෝ රටවල් අද ගරු කොට සලකන්නේ. ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න සඳහා තමයි අපි එතුමාට සහයෝගය දුන්නේ. ඉතින් එතනදී අද විවිධ දේවල් කියන්න පුළුවන්. ඉතින් එතුමා පැහැදිලිව ආරාධනා කරා, විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා, විපක්ෂ නායකතුමාට ආරාධනා කරා ඇවිල්ලා මේකට සහයෝගය දෙන්න කියලා. එන්න මේ අපිට අර මූද හත් ගහුවක් තියාගෙන අමුඩ ගහන්න හදනවා නම්, අනාවැක කියන්න හදනවා නම් ඒක මං හිතන්නේ සම්පූර්ණ වැරදි දෙයක් කියලා මේ අවස්ථාවේ කියන්න ඕනේ. එහෙනම් කවුරුවත් මේ දේශපාලන සුජාතභාවයක් තියෙන මිනිස්සු මේකේ නැහැ. අපිට කතා කරන්න පුළුවන් හැම ගැන. ඉතින් අද කියනන්නේ සමහරු අද ඔය වාමවාදී මිනිස්සු බොහෝ වාමවාදී කඳවුරු නියෝජනය කරන අයත් ඒව ගැන කතා කරනවා. ඒ වගේම අපේ හිටපු ජනාධිපතිතුමා මං කියන්න ඊයේ සීත වැඩසටහනක් යනවා. ඒ සීත වැඩසටහන එතුමා දෙනවා වොයිස් කට් එකක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා මගේ පාලන කාලේ තුවක්කුවක්වත් පත්තුන්න හැල්ලු. තුවක්කු නෙමෙයි පත්තුනේ, බිම්බෝම්බ. මිනිස්සු 400 ගණක් කතෝලික ජනතාව මිය ගියා. මේ පට්ටපල් බොරුනේ. තමන් දැන් විපක්ෂ ඉන්න කාලේ හොඳ සුන්දර දේවල් කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩු බලයක් අරගෙන යම්කිසි කාර්යභාරයක් කරන්න ගියාම ඒවා යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් එයි පට්ටපල් කෙප්ප කෙලින මහජන නියුතු පිරිසක් ඉන්නවද මේ පාර්ලිමේන්තු නියෝජනය කරන? එහෙනම් බොහොම පැහැදිලිව කියන්න ඕන, කාටවත් මේ වාකීම් වලින් බැහැරෙන්න බෑ. අවුරුදු 75ක් දේශපාලනය ගැන කතා කරනවා. අවුරුදු 75ක දේශපාලනේ වැරදි ගැන කතා කරනවා. අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි අවුරුදු දෙකම ආරක්. එතකොට අපි අලුත් මන්ත්‍රීවරු විදිහට මේ හැමදේම හැම කෙනෙක් දිහාම අපි දැකලා තියෙන බොහෝ චරිත ගැන අපි රූපවාහිනියේ කතා කරනවා, ජනමාධ්‍ය වල කතා කරනවා, අපි අහලා තියෙනවා. මේ පාර්ලිමේන්තු නියෝජනය කර දීර්ඝ කාලෙ මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු දවිය. ඉතින් බොහොම පැහැදිලිව දේශපාලන සුජාතභාවයක් කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ මේ පාර්ලිමේන්තුනේ කීප දෙනාටයි. ඉතින් ඒවත් අපි දන්නව නොදන්නව නෙමෙයි. ඉතින් බොහොම පැහැදිලිව කියන්න ඕන. දැන් අද අපේ ඔය නාලගොඩේ මහත්තයා ඊයේ මහා ලොකු දැන් ඔය ප්ලේන් එකට ගිහිල්ලා මහා ලොකු දැවැන්ත විස්තරයක් කියනවා. අද එතුමා ඇමතිකම දරද්දි ගරු වාස්දේ නානක්කාර මන්ත්‍රීතුමනි නැව් දෙකක් ගිනිගත්තා. එස්ප්‍රස් පර්ල් නෞකාව, අනිත් එක තමා බ්ලූ ඩයමන්ඩ් නෞකාව. නිකම් ඇරියා. රුපියල් බිලියනයක් වගේ මුදලක් රටට පාඩු වුණා. ඒ වගකීම ගන්නවද අද? අද ගිහිල්ලා දැන් මේකේ මේ කාර්ටත් වාකින් වලින් බහැරෙන්න බෑනේ. මේ සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරවන්න ඒ දේශපාලන ක්‍රියාවලිය නිරුච්චය. අද ගිහිල්ලා විපක්ෂයට ගිහිල්ලා ඒ සුජාතභාවය ඇති කරගන්න හදනවා නම් එහෙම කතා කරන්න පුළුවන් කීප දෙනෙක් මෙතන ඉන්නවා. ඒකත් කියන්න ඕනේ. සියලු දෙනාම නෙමෙයි. හැබැයි ඒ කතා කරන පුද්ගලයෝ ඒ වගේ දේශපාලන සුජාතභාවයක් තියෙන මිනිස්සුද කියලා අපි දෙපාරක් කතා කරලා අපි හැරිලා බලන්න සිද්ධ වෙනවා. ඉන්ද අපි මේ අවස්ථාවේ අපි දන්නවා විශාල වැඩ වර්ජන රැල්ලක්. අද ඒ වැඩ වර්ජන කරන පුද්ගලයොත් අපි පැහැදිලිවම දන්නවා බොහෝ වෙලාවට ඒවට දායකත්වයක් දක්වන පුද්ගලයොත් මේ රට අකර්මණ්‍ය කිරීම සඳහා විශාල දායකත්වයක් සපයනවා. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම කප්පම් ගන්න පුද්ගලයෝ ඉන්නවා. ඒකයි පුද්ගලිකව දන්නවා. යම් පුද්ගලික ආයතන වලින් අපි කප්පම් ගන්නවා මේ අය. ඒ වගේම රට අකර්මණ්‍ය කිරීම සඳහා අහිංසක දරුවන්ගේ ජීවිත අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරනවා. අද ඒ වගේ වැඩ වර්ජන රැල්ලක් ඇති කරලා මේ රට අකර්මණ්‍ය කරන්න හදනවා. ඉතින් අපි පැහැදිලිවම එකතු නොවෙච්ච කොටස් දෙකක් එකතු වුණා. ඒ කතාව ඇත්ත. යම් විවේචනයක් තියෙන්න පුළුවන්. අපි විවේචන තිබ්බා අපිට. ඒ අද ඒ එකහුනේ මේ රට ගැන. ඒ ගන්න ඕන නිවැරදි තීන්දුව තීරණ නොගනිච්ච නායකයෝ ඉන්න තැනක ඒ ඉදිරිපත් වෙච්ච ඒ නායකයා වෙනුවෙන් යම් තීන්දුවක් අපි ගත්ත ඇතන මහජන නියෝජිතෝ විදිහට. එන විවිධාකාර විවිධ විචන කරන්න පුළුවන්. අපි කතා කරද්දී විවිධාකාර දේවල් කියන්න පුළුවන්. එතන ඒවා අපිට අදාළ නැහැ. විශේෂයෙන්ම දැන් කියනවා අපි මේ ආර්ථික අර්බුදයත් එක්ක මහා දැවැන්ත අගාධයකට මුණ දුන්න ජාතියක් අපි රටක් විදිහට. ඉතින් එතනදී අපිට මේ ලබා දුන්නු ණය උපයෝගී කරගෙන මේ රට ගොඩ දැමීමේ කාර්යභාරය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම අපි දන්නවා අපි සැපයුම් මත සැපයුම් ආර්ථිකයක් මත තමයි අපේ ආර්ථික රටාව සකස් වෙලා තියෙන්නේ. ඉතින් එතනදී ඊට එහා ගිහිල්ලා මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන වැඩ කටයුත්තට දායකත්වයක් ලබා දෙන්න, ඒ වගේම නිර්මාණශීලී වැඩ කොටසක් අපිට ඉෂ්ට සිද්ධ කරන්නට ජනාධිපතිතුමාට මම හිතනවා ඒ වගේ වැඩ කොටසකට දායකත්වය ලබා දෙන්නට අවශ්‍ය ඒ පසුබිම සඳහා සහයෝගය ලබා දෙන්න ඕන. ඉතින් එන්ද තමයි කිව්වේ මේ හැම මහජන නියෝජිතකම එකතු වෙලා මේ වැඩ කටයුත්තට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම අපි දන්නවා දැන් ග්‍රීසිය ගැන කතා කරමු. ග්‍රීසියේ මුදල් ඇමතිවරයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් කිව්වා ඒ IMF ණය ගැනීම නිසා ඒවා විවිධ කොන්දේසි දානවා කිව්වා. ඒ කතාව ඇත්ත. විවිධාකාරයේ කොන්දේසි ඉදිරිපත් කරනවා. හැබැයි අපි මේ කොන්දේසි අපේ වාසියට හරවගෙන මේ වැටලා තියෙන දැන් මේකේ මොකද්ද වෙන විකල්පේ තියෙන්නේ? ඒ කවුරුවත් විකල්පයක් ඉදිරිපත් කරාද? විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරාද? වෙන කවුරුවත් ඉදිරිපත් කරාද? කිසිම කෙනෙක් එහෙම විකල්පයක් ඉදිරිපත් කළා නැහැ. ඉතින් මෙතන තියෙන්නේ දේශපාලනයේ ඇත්තම කුහකත්වය. ඒ දේශපාලන කුහකත්වය ඒ වගේම දේශපාලනයේ යම් යම් කණ්ණාඩි දාලා තමයි බලන්නේ. ඉතින් බොහොම පැහැදිලිව කියන්න අපේ විපක්ෂ නායකතුමාටත් ওই කණ්ඩායම ආරක්ෂා කරගන්න වෙයි. බොහෝ අය ඉන්නවා ගිහිලා පොලිමේ. කතා කරන දේවලුත් අපි දන්නවා. එඳා ඒ විපක්ෂයේ විපක්ෂ මන්ත්‍රීතුමල්ලා මං හිතනවා හරියට එකට තියාගෙන වැඩ කටයුතු කරන්න සිද්ධ වෙයි අපි රටක් විදිහට. ඉතින් ඇත්තරම ප්‍රතිඥා පත්තු කරපු ගැන කිව්වා ණය අරගෙන ප්‍රතිඥා පත්තු කරනවා කිව්වා. ඇත්තරම බොහෝ වෙලාවට මේ රටේ ජනතාව යම් පීඩනයක හිටියා. ඉතින් මම හිතන්නේ මම ප්‍රතිඥා පත්තු කරන එකට පක්ෂව කතා කරනවා නෙමෙයි. ඒ වගේම ඒ යම් පීඩනය පිට කරගන්න ජනතාවට අවස්ථාවක් තියෙන්න ඇති. ඉතින් ඒ හින්දා යම් තැන් වල රත්ඥා පත්තු කර නැති ඒක විවිධාකාරයෙන් මම හිතන්නේ විග්‍රහයන්ට ලක් කරා විවිධ මහජන නියෝජිත. නමුත් අපි රටක් විදිහට විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකය ගැන අපි හැමදාම කතා කරනවා. නමුත් අපි මොනවද නිෂ්පාදනය කරලා තියෙන්නේ කියන කාරණය කවදාවත් අපි අද වෙනකන් පසුබිමක් විපර්යාස කරලත් නැහැ. අපි කෘෂිකාර්මික රටක් කියලා හැමදාම රචනාවන් ලියනවානේ අපි. අපි ශ්‍රී ලංකාව වනාහි සංවර්ධනය වෙමින් පවතිනා වූ රටකි. ශ්‍රී ලංකාව වනාහි කෘෂිකාර්මික රටකි. කෘෂිකාර්මයෙන් ඉස්සරහට ගිහිල්ලත් නැහැ. ඉන්න ඒව ගැන නැවතත් අපි අලුත් තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට යන්න වෙයි. ඒ අලුත් තාක්ෂණය මෙන්නට ගේන්න සිද්ධ වෙයි. ඉන්න අපි හැමදාමත් කතා කරනවා විතරයි. නමුත් රටක් විදිහට අපි මේ ක්‍රියාවලියන් තුල ඉස්සරහට ගිහිල්ලා නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන. ඉතින් ඇත්තරම මම අර කිව්වා වගේ බොහෝ වෙලාවට විවිධාකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා විවිධ දේශපාලඥෝ. නමුත් ඒ ප්‍රකාශ නිකුත් කිරීම තුළින් මේ රටේ මේ දේශපාල 225 දෙනා ගැන වැරදි මතයක් එළිය තියෙන්නේ මේ නිකුත් කරන ප්‍රකාශත් එක්ක. හිතන්නේ මේ කතා කරන හැම දෙයක්ම ඇත්ත කියලා මේ රටේ මහජනතාව විශ්වාස කරනවා. එඳ ඕන ඕන දේවල් කතා කරන්න පුළුවන්. නමුත් තමුන් කතා කරන තමුන් ප්‍රකාශ කරන දේ වෙන්නේ තවත් මේ සමස්ත මන්ත්‍රී මණ්ඩලයට වෙන අවඩක් කියන එක මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන. එහෙනම් අපි විශ්වාස කරනවා ඉදිරියට මේ රට යහපත් තැනකට ගෙන එන්නට සියලු දෙනාමයි සහයෝගය ලබා දෙන්න ඕන. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම ඒ සහයෝගය ලබා දෙන්න ඕන. ඒ වගේම අපි මොනවා කිව්වත් මේ පාර්ලිමේන්තුව දාගින් තිබ්බනම් අද අපිට තියෙන සැකේදා ඔය ජනතා විමුක්ති පෙරමුණේ කතා කරන අපි හිටපු මන්ත්‍රීවරු කිව්වා පාර්ලිමේන්තුව ගිනි තියන්න කියලා. ඉතින් පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගන්න මේ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වුණා. නැත්තම් මේ පාර්ලිමේන්තුව ගිනි තියලා සම්පූර්ණම මේ දේශ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම සන්ටහන් වෙන්න තිබුණා. ඉතින් මේ අපි වරදාන වරප්‍රසාද වලට නෙමෙයි අපි මේ දේවල් වලින් මොකද අපි දන්නවා ඒක ඔය කියන කතා කරන කාගවත් ගෙවල් ගිනි තිබ්බේ නැහැ. ඔය කතා කරන බොහෝ දෙනෙකුට ගලක්වත් ගැහුවේ නැහැ. ඒකේ වේදනාව දන්නේ අපි. අපේ දරුවෝ තමයි තැන් තැන්වල හිටියේ. ඒ වගේ අපේ දරුවෝ තමයි වෙනත් ගෙවල් වල අපි වෙනත් තැන්වල ගිහිල්ලා තැන් තැන්වල පදිංචිලා ඉඳලා ඒ වේදනාවින්ද අපි. එඳ කතා කරන කිසිම කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් වුන්නේ නැහැ. එඳ අපි ඒක දන්නවා. මෙතන ඉන්න මන්ත්‍රීවරු 74 දෙනෙකු විතර ගෙවල් විනාශ වුණා. ගිනි තිබ්බා. ඒවා ඇවිල්ලා කවුරුවත් අද වෙනකන් ඒව ගැන කතා කරන්නේ නැහැ. අපේ පාර්ලිමේන්තුවේ අහිංසක මන්ත්‍රීවරයා මිය ගියා. අතගෝරළ මන්ත්‍රීතුමා. බල්ලෙක් වගේ ගිහිල්ලා බිමදි ගෑදගෙන ගිහිල්ලා මැරලා දැම්මේ. හැබැයි කවුරුවත් ඒක කතා කරාද? අනුර කුමාර දිසානායක මහත්තයා වචනය කතා කරලා තියනවාද? අද වෙනකන්. නෑ. කතා කරන්නේ නෑ. කඳුළු ගෑස් කාලා මියගිය මිනිහා කතා කරනවා. අපේ පාර්ලිමේන්තු නියෝජනය කරපු අහිංසක මන්ත්‍රීවරයා මියාම ගැන කවුරුවත් කතා කරන්නේ. එහෙනම් අපිට ඒව ප්‍රශ්න. එහෙනම් මේ රටේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වගේම ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ඒ අවශ්‍ය විසඳුම් සොයා ගැනීමත් අපි විසින්ම කළ යුතුයි. ඒන මම විශ්වාස කරනවා අද මේ රටේ ඇත්තටම ආර්ථික අර්බුදයක් ඇති වුණා. මේ රටේ යුද්ධ දෙකක් අපි ජයග්‍රහණය කරපු ජාතියක්. එකක් තමයි අපි ආයුධ වලින් කරපු යුද්ධේ. ඒක ජයග්‍රහණය කරා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඊට පස්සේ කොරෝනා වසංගතය ආවා. හිටපු ජනාධිපතිතුමාට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මාස 3ක් මේ රට වහලා තිබ්බා. විශාල වශයෙන් ආර්ථික කඩාවැටීමට ලක් වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැති වෙගෙන යන්න ගියා. ඒකට අවිල්ල අවශ්‍ය නායකයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට අවශ්‍ය නායකත්වය ලබා දුන්නා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ රටේ ඉදිරියේදී අපි වැටලා තියෙන තැනින් අපේ ආර්ථික ඒ වැටීම තුලින් ගොඩේන්නට අපිට සියලු දෙනාම එකතු වුණොත් ඒ වැඩ කටයුත්ත කරගන්න හැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉන්ද එකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් ඒ වගේම අපි හැමදාමත් අර උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අරයා හොරා මෙයා හොරා මෙයාගේ අමාත්‍යාංශ මෙහෙම කරේ මෙයා ජනාධිපති කාලේ මෙහෙම කරේ මෙයා ආගමති කාලේ මෙහෙම කරේ අපිත් හිටිය අපි අයින් වුණේ මෙහෙම අපි අයින් වෙලා ඒ වගේම බැහැර වෙන්න බෑ කාටවත්. දැන් පොහොට්ටුවෙන් චන්දිරිලා ගිහිල්ලා අමතිකම් කරලා කරන්න පුළුවන් ඔක්කොම වැඩේ කරලා එහා පැත්තට ගිහිල්ලා කියන්න පුළුවන්ද මේ අපි ආවේ අපි එතන ඉන්න බැරි වුණේ අපිට අපි මේ හොරකම් කරේ නැහැ කියලා. නැහැ. යම්මව අපිට කතා කරන්න පුළුවන් අමතිකම් දරපු ඕන කෙනෙක් ගැන අපිට කතා කරන්න පුළුවන් එහෙම. අද එහා පැත්තේ වාඩිලා ඉන්න. එහෙම කතා නොකරන්න පුළුවන් විදිහට වැඩ කරු මන්ත්‍රීවරුත් ඉන්නවා. අමතිවරුත් ඉන්නවා. ඒකත් කියන්න ඕනේ. විශ්වාස කරනවා මේ රට නිවැරදි තැනකට ගෙන යන්න පුළුවන් ඒ අවශ්‍ය වැඩපිළිවෙල මේ IMF ණය ලැබීමත් සමග ඉතින් මේක බිල් එක මවනවා. නමුත් ඒ සියලුම කොන්දේසි දානවා තමයි. කොන්දේසි දානවා. හැබැයි ඒ කොන්දේසි අපේ වාසියට හරවගෙන මේ රට ඉස්සරහට අරගෙන යා මේ වැඩ කටයුතු අපි කරන්නට ඒ අවශ්‍ය දායකත්වයේ සහයෝගයේ විපක්ෂ නායකතුමා 27 දෙක යටත කියන්නත් දෙයක් නෑ. හතර වටේම ගහනවා, මල්ටි බැරල් ගහනවා වගේ උදේ ඉඳන් හැන්දෑවෙනකම් ගහනවා. ඈ ගහලා අන්තිමට කියන දේකුත් නෑ, නොකියන දේකුත් නෑ. මොකද්ද කිසිබන්තුමා මොකට කිව්වද? නෑනේ නෑ, මම ඔබතුමාත් අර පැත්ත ඉන්න හින්දා මම කිව්වේ ඒකයි. මේ නෑ කිසිබන්තුමා අපිට සහායක දක්වන මන්ත්‍රීවරයා, මොකද ජනාධිපතිතුමාත් හම්බෙලා නිතර කතා කරනවා. ඉතින් ඒ හින්දා අපි ලොකු විශ්වාසයක් තියෙනවා එතුමාලාගේ තරුණ මන්ත්‍රීවරු මේ වැඩ කටයුත්තට දායකත්වය ලබා දෙයි කියලා. ඉතින් අවසාන වශයෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මම කියන්නවා බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට honorable හර්ෂන සුපුන් රාජකරුණ, you have 10 minutes.
බොහොමත් ස්තුතිය මූලාසන ආරෝඪකරු මන්ත්‍රීතුමනි. IMF සහනාධාරය ලබා ගැනීමට අපි පාර්ලිමේන්තුව ආරම්භ වෙච්ච දිනේ පටන් ආණ්ඩුවට එවකට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට දිගින් දිගටම ප්‍රකාශ කරා, ඉල්ලීම් කරා. ඉතා පැහැදිලිවම අපි මේ අවධානම මීට අවුරුදු 3.5කට කලින් තමයි අපි මේ අවධානම ඇඟෙව්වේ. හැබැයි ඒ අවස්ථාවේදී නියෝජනය කරපු තමුන්නාන්සෙලා, ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍ය හැටියට කටයුතු කරපු අග්‍රාමාත්‍ය, ඒ වගේම මහින්ද රාජපක්ෂමතුමා, ඊළ පස්සේ පැමිණි බැසිල් රාජපක්ෂ මැතිතුමා, අජිත් නිවාඩ් කප්රාල් වෙන්න පුළුවන්. මේ තමුන්නාන්සේලා සියලුම දෙනා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර IMF එක මහා යකෙක්, මහා විනාශයක් වෙන්නේ, ඒකට නම් අපි යන්නේ නැහැ කියන එක දිගින් දිගටම ප්‍රකාශ කරා. අපි පක්ෂයක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා, අපේ ආර්ථික කණ්ඩායම, හර්ෂද සිල්වා මැතිතුමා ඇතුළු කණ්ඩායම, අපි සියලු දෙනා ඒකමතිකව කිව්වා මේ රට මේ ඉතා දරුණු ආර්ථික අවදානමක ඉන්නේ, ඒකින්ද IMF එකට යන්න කියලා. අවසානයේදී තමුන්නාන්සේලා කර කියා ගන්න දෙයක් නැතුව ඉතාම දරුණු කොන්දේසි යටත්ව ඒ දවස්වල ගියා නම් මේ වගේ අර්බුදයකටපත් වෙන්නේ නැහැ. ඒ දවස්වල ගියා නම් මේ වගේ පෝලිම් වල මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒ දවස්වල ගියන තින්ද මේ ආර්ථික විනාශයක් ඇති වෙලා අන්තිම මොහොතේ ඉතාම දරුණු කොන්දේසි වලට යටත්ව තමයි IMF සහනාධාරය ලබා ගන්න හැකි වුණේ. ඒ ලබා ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි සතුටු වෙනවා. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ඒක අපිට කිසිම කුහකත්වයක් නැහැ. අපි ඒ IMF සහනාධාරය ලබා ගැනීම පිළිබඳ සතුටු වෙනවා වගේම ඊට සම්පූර්ණ සහයෝගය අපි ලබා දුන්නා. විපක්ෂ නායකතුමාව IMF නිලධාරී මණ්ඩලයේ ලංකාවට ඇවිල්ලා මුණ ගැහුණාම ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන මුණ ගැහුණාම තානාපතිවරුන් මුණ ගැහුණාම අපි ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරා IMF සහනාධාරය අපිට ලබා දෙන්න මේ රටට ලබා දෙන්න ඒ වගේම ඊට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ආර්ථිකය යලි ගොඩනගා ගන්න අවශ්‍ය ශක්තිය අපිට ලබා දෙන්න කියන එක දිගින් දිගටම ප්‍රකාශ කරා. ඒකින්ද අපේ ඒ දෙබිඩි පිළිවෙතක් නැහැ. අපි ඩීල් දාගත්තේ නැහැ. අපි එක දෙයක් මේ ප්‍රසිද්ධිය කියලා තව දෙයක් කාමර ඇතුළේ කියනුවේ කිව්වේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමග ජන බලවේගය අපි ජාත්‍යන්තර සහයෝගය ඒ තානාපතිවරුන්ගෙත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ නිලධාරීන්ගෙන් උත් අපි ඉල්ලීමක් කරා මේ රටට ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි මේ රාජපක්ෂවරු මේ IMF එකට විරුද්ධ වෙලා මේ ආණ්ඩුව විරුද්ධ වෙලා අද දැන් අප්පුඩි ගහනවා IMF එක සහනාධාරය ලැබෙනකොට. මේ සහනාධාරය ලැබෙනකොට එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීරයෙක් වගේ ඇවිල්ලා කියනවා මේ රට කවුරුත් බාරගන්න හිටියේ නැහැ. කවුරුත් බාරගන්න නැති අවස්ථාවකදී රට වෙනුවෙන් එතුමා ඉදිරිපත් වුණාලු. ඇත්තටම අපි කවුරුත් දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු මැතිවරණය පරාජයපත් වෙලා මාස 10කට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලයිස්තුවේ. එතුමා පාර්ලිමේන්තුවට එන්නත් කලින් තමයි අපි IMF එකට යන්න ඕනේ කියලා අපි ප්‍රකාශ කරේ. අපි IMF එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. අපේ ආර්ථික සැලැස්ම අපි ඉදිරිපත් කරා. ඒ හැම දෙයක්ම අපි කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කල්ලිය මේ ආණ්ඩුවෙන් ඉවත් වෙනකොට ඒ අය බැලුවා කවුද වඩාත්ම සුදුසු කවුද කියලා. ඒගොල්ලන් ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මගේ ඇරියා කියන කතාව පට්ටපල් බොරුවක්. අපි ඉතා පැහැදිලිව කොන්දේසි ලබා දුන්නා රජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කොන්දේසි වලට යටත්ව අපි බාර ගන්න සූදානම්. මොනවද කොන්දේසි? කවදද ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වෙන්නේ? 20 සංශෝධනය ලබා දෙන්නේ කවදද? මෙන්න මේ වගේ ඉතාම ධනාත්මක කොන්දේසි කීපයක් අපි ප්‍රකාශ කරාම ඒකට මේ මහා කේන්දර වලන දෙයක් නැහැ. ඒකට වෙන කිසිම දෙයක් නැහැ. ඒ ඌමනාව තිබ්බනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නෙමෙයි මේ රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. හැබැයි රාජපක්ෂවරු දන්නවා රාජපක්ෂවරුන්ව ආරක්ෂා කරන්න පුළුවන් හොඳම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මැතිතුමා නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ. අන්න ඒකින්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති හැටියට පත් කරා. අගමැති හැටියට පත් කරා. මේ පොහොට්ටුවේ ආශිර්වාදයේ 134 දෙනෙක්ගේ ආශිර්වාදයෙන් ඡන්දෙන් ජනාධිපති බවට පත් වුණා. මේකයි අද ඇති වෙලා තියෙන තත්වය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ඇවිල්ලා කියනවා විපක්ෂයේ අපේ සහයෝගය ලබා දෙන්න. විපක්ෂයේ සහයෝගයේ කීපවතාවක්ම ඉල්ලුවා. නමුත් සහයෝගය දෙන්නේ නැහැ කියලා. අපි ඉතාම පැහැදිලිව කියනවා මේ රටට අවශ්‍ය හැම අවස්ථාවකදීම සමග ජලවේගය අනිවාර්යයෙන්ම සහයෝගය අපි ලබා දෙනවා. අතීතයේදීත් ලබා දුන්නා, අනාගතයේදීත් අපි ලබා දෙනවා. ඒ සහයෝගය ලබා දෙනවා කිව්වට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපෙන් සහයෝගය ඉල්ලනකොට අපි සහයෝගය ලබා දෙන්න අපි කාරක සභා හරහා ඉදිරිපත් වුණා. කාරක සභා ඇමතිකම් ගන්න නෙමෙයි, කාරක සභා හරහා. අපි මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂද සිල්වා මැතිතුමාටගේ නම යෝජනා කරලා තියෙනවා. නමුත් එතනත් තාම ගේම් ගහනවා. තාමවත් කරලා නැහැ. අද මේ වෙනකොටත් නීත්‍යානුකූල නොවන ආකාරයට තාවකාලිකව සභාපතිවරයෙක්ව පත් කරගෙන මුදල් කාරක සභාව පවත්වාගෙන යනවා. ඉතින් අපේ සහයෝගය ඕන නම් ඇයි අපි යෝජනා කරන විපක්ෂයේ මන්ත්‍රීවරයාව මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත් කරන්නේ නැද්ද? කෝප් කමිටුව, කෝපා කමිටුව, ඒ දෙකටම අපි ඉරාන් වික්‍රමසිංහ වික්‍රමරත්න මැතිතුමාත් කබීර් හෂිම් මන්ත්‍රීතුමාවත් යෝජනා කරා. ඒ අවස්ථා දෙකම ලබා දුන්නේ නැහැ. ඒකින්ද මේ මොන විහිළු කතාද? අපේ සහයෝගය අවශ්‍ය නම් අපි මුදල් කාරක සභාවේ කෝප් කමිටුවෙන්, කෝපා කමිටුවෙන්, ගිණුම් කාරක සභාවෙන් මේ පාර්ලිමේන්තු කමිටු හරහා අපේ සහයෝගය ලබා දෙන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නකොට මේ ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ මේ ආණ්ඩුව, මේ ජනාධිපතිවරයා. ඒකින්ද ඉතාම පැහැදිලිවම කියන්නේ මේ සහයෝගය ලබා දෙනවා කියන එක මේ ඇමතිවරුන්ව පත් කරගන්න එකයි සම්පූර්ණ වෙනස්. දැන් IMF සහනාධාරය ලැබිලා තියෙනවා. දැන් මේගොල්ලන් මොනවද කරන්න යන්නේ? වෙන මොනවත් නෙමෙයි, ඉස්සල්ලාම කරයි තවත් ඇමතිවරු කීප දෙනෙකු පත් කරගන්න, තවත් ඇමතිවරු කීප දෙනෙකු පත් කරගන්න උත්සාහ කරයි. දැන් අන්න මෙතනදී මේ රට ගොඩනගා ගන්නවද, තමන්ගේ බලය තහවුරු කරගන්නවද කියන ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අද මේ IMF සහනාධාරය ලැබලා ඒ චූන්නිල්ලත් එක්ක මේ රටේ ජනතාව නොමග යවලා අද කියනවා මොකද්ද, රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරනවා කියලා. රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරන්න දැන් මේ IMF සහනාධාරය ලැබිලා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
IMF සහනාධාරය ලැබිලා දව පැය 24ක් යන්නේ නැහැ. IMF සහනාධාරය ලැබලා පැය 24ක් යන්නේ නැහැ. මේ වෙනකොට රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරන්න දැන් සූදානම් කරලා තියෙනවා. ඒකට කැබිනට් අනුමැතිය ලැබිලා ඒ අවශ්‍ය අනුමැති සියල්ලම ලබා දීලා තියෙනවා. දැන් ඔබ දන්නවද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක, ලිට්‍රෝ සමාගම, කෝටි ප්‍රකෝටි ගාණක් ලාභ ලබන ආයතන, කෝටි ප්‍රකෝටි ගාණක් ලාභ ලබන ආයතන, ලංකා හොස්පිටල්, මේ ආයතන සියල්ලම ලාභ ලබනවා. එතකොට මේ ලාභ ලබන ආයතන අද පෞද්ගලීකරණය කරන්න මේ වෙනකොටම දැන් ඩීල් එක දාලා අවසන්. දැන් මේ IMF එකට මුවා වෙලා IMF එක පෙන්නලා, කැරට් එක පෙන්නලා, මිනිස්සු රවට්ටලා, මිනිස්සුන්ව චූන් කරලා අද කරන්නේ ගනුදෙනුවක්, ඩීල් එකක්. ඔබ දන්නවද ටෙලිකොම් ආයතනයේ 2021 දී රුපියල් බිලියන 12ක් after tax profit එක, රුපියල් බිලියන 12ක්. ඒ වගේම 2021 ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක, රක්ෂණ සංස්ථාව 2021 2022 ඒ අවුරුදු දෙකේම රුපියල් බිලියන 10කට වඩා ලාභ ලබලා තියෙනවා. එතකොට මෙන්න මේ ලාභ ලබන ආයතන ටික අද පෞද්ගලීකරණය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒකට කිසිම දැන් අපිට තේරෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරන්න මුල් මුණානා. අන්න ඒකට අපි හැමෝම එකගයි, මුළු පාර්ලිමේන්තුවම එකගයි, මුළු රටම එකගයි. මොකද කෝටි ප්‍රකෝටි ගාන පාඩු ලබන ආයතන. එතකොට කෝටි ප්‍රකෝටි ගානක් පාඩු ලබන ආයතනයක්, ඒ පාඩු ලබන
ආයතනයක්
ඉම්රාන් මාරුෆ් මන්ත්‍රීමගෙන් විනාඩි 5ක් ලබා දෙන්න තිබුණා, එන්නේ නැහැ කිව්වා. පාඩු ලබන ආයතනයක්. එතකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම එච්චර පාඩු ලබනවා නම් අන්න ඒක ඉස්සල්ලාම විකුණගන්න. ඒක විකුණන්න මොකද ඒකෙන් වාසියක් නැහනේ. ඒකෙන් සම්තිං එකක් නැහැ. ඒකින්ද අද ලිට්‍රෝ සමාගම, ලංකා හොස්පිටල් සමාගම, ටෙලිකොම් එක, රක්ෂණ සංස්ථාව මේ බිලියන ගණන් ලාභ ලබන ආයතන තමයි අද විකුණන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් එකතු වෙලා මේ වෙනකොට දැන් මාස 3-4ක් යනවා. ජනාධිපතිතුමා ඉන්න අවස්ථාවේදීත් අපි ප්‍රකාශ කරා. අපි ඉල්ලීමක් කරනවා නැවතත් මේ ආර්ථික අපරාධ පිළිබඳව අපි ඉල්ලීමක් කරා කතානායකතුමාගෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා. මේ 2019 ඉඳන් මේ ගත්ත තීන්දුව තීරණ වලට වග කියන්න ඕනි කවුද? මේ රටේ ජනතාව, මේ රටක් බංකොලොත් කරලා තියෙනවා. රටක් මේ අපි අහලා තියෙනවා පොඩි කඩයක් ව්‍යාපාරයක් බංකොලොත් වෙලා. නමුත් ජීවිතයට අපි අහලා තියෙනවද රටක් බංකොලොත් කරන්න මේ තමුන්නාන්සලා අද මේ අප්පුටි ගහන අයල ටික මේ රට බංකොලොත් කරන්න මුල් වෙච්ච කණ්ඩායම මේ රට බංකොලොත් වෙච්ච බංකොලොත් කරන්න මුල් වෙච්ච අය කවුද ඒ අය ගෝඨාභය රාජපක්ෂද මහින්ද රාජපක්ෂද බැසිල් රාජපක්ෂද අජිත් නිවර්කර් බ්‍රාල්ද පීබි ජයසුන්දරද තවත් නිලධාරීන්ද ඒ කවුද කියන එක අදාළ නැහැ නමුත් ඒ අයට යම් පරීක්ෂණයක් සිදු කරලා ඒ අයට දඩුවම් ලබා දෙන්න ඕනේ ඒක කවුද කියන එක අදාළ නැහැ ඒ අයට පරීක්ෂණයක් කරලා ඒ අයට දඩුවම් ලබා දෙන්න ඕනේ හැබැයි ඒ ගැන කතාවක් නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම වෙලේම කියන්නේ වෙන මොකක්ද ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අපි අතීතය අමතක කරමු අපි අනාගතය ගැන හිතමු අනාගතය ගැන තමයි හිතන්න ඕනේ ඒ ගැන කිසිම සැකයක් නැහැ අනාගතය වෙනුවෙන් අපි සැලසුම් හදන්න ඕනේ ඊට සම්පූර්ණ සහයෝගය විපක්ෂයේ අපි ලබා දෙනවා නමුත් අතීතයේදී කරපු දේවල් ඒ කරපු වැරදි ඒ කරපු හොරකම් ඒ
කරපු
ඒ වංචාවල් වලට විරුද්ධව කටයුතු කරන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු කීයක් ඉල්ලාස් කරලා තියෙනවද අල්ලස් කොමිසමේ නඩු කීයක් ඉල්ලාස් කරලා තියෙනවද ඒ සියල්ලම අමතක කරන්න කිසිසේත්ම විදියක් නැහැ. ඒකින්ද මේ හැම දෙයක්ම අපි සහයෝගය ලබා දෙන්න අපි සූදානම්. හැබැයි නිවැරදි වෙනකොට මේ පෞගිය අතීතයේ ඒ හොරකම් කරපු අයට දඩුවම් ලබා දිය යුතුයි කියලා ප්‍රකාශ කරමින් මන් යට වෙනවා. බොහොමත් ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් WDJ සෙනවිරත්න ඔබතුමාට විනාඩි 16ක් තියෙනවා. 16 minutes.
මූලසනය කරු පන්තිතුමනි ඇත වශයෙන්ම බෑත් ඉතිහාසයේ අපි වෙලා ගත්තේ ඉතා බරපතලම අර්බුදකාරී ආර්ථිකයක් පසු කරමින් තමයි අපි ඉන්නේ. පෞගිය සති කිහිපයේ තිස්සේ අපිට යම් යම් යහපත් ආරංචි ලැබුණා. අපේ උද්දමනය පහළ යන බව, ඩොලරේ මිල අඩුවෙන බව, රුපියලේ වටිනාකම් වැඩි වෙන බව වැනි හොඳ ආරංචි අපිට ලැබුණා. ඉතින් මේ ගැන ඇත්තෙන්ම අපි සතුටු වුණා. මොකද අපේ ආර්ථික තත්ති උඩ අපිට තවදුරටත් මේ රටේ ජීවත් වීම ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත් වුණා. විශේෂයෙන්ම රටේ දුප්පත් ජනතාව, ඒ වගේම ආදායම අඩු ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා. මන්ද පෝෂණය, දරුවන්ගේ මන්ද පෝෂණයට 30%ක් විතර වැඩි වෙලා තිබුණා. ඒ වගේම 50%කට 60%කට විතර ජනතාවට ඒ අයට ප්‍රමාණවත් ආහාර නැතුව තිබුණා. මේනි තත්ත්වයක් අද තිබෙනවා. නමුත් ඒ තත්ත්වය අද ලිහිල් වෙලා යනවායි කියන බලාපොරොත්තුව අපිට අද තියාගන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒතර මෙතෙන්දී අපිට අද සතුටු වෙන්න පුළුවන් මේ IMF මේ සහනය ගැන. මොකද අද IMF එක විසින් අපිට විස්කීන මූල්‍ය පහසුකම් වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් දෙන්න දැනට එකඟ වෙලා තියෙනවා. එයින් බිලියන 3ක්, එයින් මිලියන 333ක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා ඊ පෙරේ දවෙනකොට. ඒතර මේ ගැන විශ්ලේෂණය කරනකොට අපිට රට වැඩිලා තිබුණ තත්ත්වයෙන් යම් කිසි ප්‍රමාණයකට හරි ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන බලාපොරොත්තුව තියෙනවා. අද මෙතන කවුද විරුද්ධ වුණේ, කවුද මේකට පක්ෂ වුණේ කියලා කිමේ වැඩක් නැහැ. මම දන්නවා මගේ මිත්‍ර වාසුදේව නානායක කාර්මෙතුමා මුලින් ඉඳලම IMF යනට විරුද්ධයි. ඒක එතුමාගේ අදහස. එතුමා කිව්වා IMF අපි ගියොත් එම අපිට උහුලන්න බැරි කොන්දේසි දානවා. ඒ කොන්දේසියෙන් ජනතාව තවත් පීඩනයට පත් වෙනවා. තවත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ව තැලෙනවා. ඒතකොට මේනි තත්ත්වයන් නිර්මාණය නොකර අපි ස්වයං ආකාරයෙන් මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න ඕන කියලා. ඒක එතුමාගේ අදහස. නමුත් මුගදෙනෙක්ගේ මතයක් තිබුණා. අතවශ අපි වුණත් එදා මට මතකයි නිවාඩ් කබ්‍රාල් මහත්මයා අර 4 වෙනි පේළිය මහලක වාඩිලා හිටියේ. මම කීපවරක් එතුමාගෙන් ඇහුවා අද මේ ඇති වෙලා තියෙන දවසින් දවස උග්‍ර වෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඇයි අපි IMF එකට යන්නේ නැති? මීට පෙර 16 වතාවක් අපි ගිහිලා තියෙනවා. අපේ අර්බුදකාරී අවස්ථාවලදී උදව් කරලා තියෙනවා. ඒතකොට ඇයි අපි යන්නේ නැති කියලා? එතුමාගේ අදහස් තිබුණා. එතුමා IMF යන්න එච්චර බුණ දුරේ නැහැ. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඒ වෙලාවෙත් හිටියා IMF යන්න ඕන කියලා. ඒවගේම විරුද්ධ පන්තියට
සමාන වෙන්න
පුළුවන්. ඒක නෙමෙයි දැන් ප්‍රශ්නේ.
Order please, Honorable Saman Priya Herath for the
chair.
Order please.
මේ රටේ උන්නතියට ඒ වගේම රට සංවර්ධනයට කොහොමද යොදා ගන්න ඕන කියලා. අපිට ලැබිලා තියෙන පළවෙනි වාරිකය. මේ අවුරුදු 4ක් පුරා ගෙවෙන මේ මුදලෙන් පළවෙනි වාර්තිකය ලැබිලා අපි මේ මුදල් ආරක්ෂා කරගෙන දූෂණයෙන් තොරව ඒ වගේම මේක පරිභෝජනය සඳහාම පමණක් මේක වැය නොකර ඒ වගේම ඵලදායි නොවන ව්‍යාපෘතීන් සඳහා මේවා ආයෝජනය නොකර අපි කටයුතු කළොත් තමයි අපිට ඊළඟ සෞම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් නැත්නම් ඊළඟ මුදල් ගෙවීම බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක අපි තීතියා ගන්න ඕනේ IMF එකේ මුදල් ලැබුණයි කියලා අපිට ගගා හිටියොත් හරියන්නේ නැහැ මේ මුදල් ටික ආරක්ෂා කරගෙන ඒ වටිනාකමට සරිලන ආකාරයට රටේ සංවර්ධනයට දායක කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. අත වශයෙන්ම මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා රජයත් පසුගිය කාලයේ ගනුලැබි ප්‍රතිපත්තියේ වැරදිහා ආර්ථික කම්පනයන්ගේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයක මුහුණදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය පැහැදිලිව අවධානය කළා. මේක ඇත්ත. මොකද අපේ පහුගිය රජයන් විසින් අපිට හැම රටයක්ම සමහර අය කියනවා මේ පැත්තේ රජයන් මෙහෙමයි කියලා. එහෙම නැත්නම් මේ පැත්තේ අය වැඟ බේර ගන්න හදුනේ. එහෙම එකක් නැහැ. මේ ණය ගැනීම සියලු රටවල් කළා. සියලු ආණ්ඩු කළා. සමහර වැඩියෙන් ගත්තා සමහර අඩුවෙන් ගත්තා ඒ සියලු දෙනාම ණය ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද මේ රටේ බිලියන 50කට වැඩි ප්‍රමාණයක් අද ණය ගෙවන්න අපි බෙදලා තියෙන ඩොලර්. ඒක නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ලැබෙන මුදල් අර මේ රටේ සංවර්ධනය සඳහා අපි යොදා ගන්නට අනිවාර්යයෙන්ම අපි කටයුතු කරන්නට ඕනේ. එතකොට මීළඟ අවුරුදු 4 කාලයක් සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 3ක් ක මුදලක් අපිට අනිවාර්යෙන් ලැබීමට නම් රටේ භාණ්ඩාගාරයේ බරක්ව තිබෙන සංස්ථා රාජ්‍ය ආයතන අනිවාර්යෙන්ම ප්‍රතිසම්පයෝජනය කළ යුතුයි කියන ප්‍රතියක් තියෙනවා. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්නවා. මොද රටේ හුඟක් අද තියෙනවා යම් යම් ආයතන රටේ ධනය කාබාසිනිය කරනවා. එතකොට ඒක ඒ වැනි ආයතන තියෙන තාක් කල් අපිට පුළුවන් වෙන්නේ නැහැ ආර්ථික වශයෙන් අපි ඔළුව උස්සන්න. මේවා අපි ප්‍රතිවේගත කරනවා කියන්නේ පොබ්ජිල් කාංශයට මිදීම නෙවෙයි. එහෙම නැත්නම් මේවා විකුණා දැමීමම නෙවෙයි. මේවා හැකිතරම් දුරට හැකිනම් රජය යටතේ නැත්නම් රජයත් පොබ්ජිල් කාංශයත් එකතු වෙලා මේ පබ්ලික් ප්‍රයිවට් විදියට හරි මේ ආයතන ප්‍රතිසංස්කරණය කරන්නට ඕන. එහෙම කළොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ ආයතන හරහා විශාල වශයෙන් විශාල වශයෙන් විනාශ වීගෙන යන රටේ ජාතික ධනය අපිට ආරක්ෂා කර ගන්නට පුළුවන්. ඊළඟට රටේ පහුගිය කාලේ පහුගිය මාර්තු මාසේ මැයි මාසේ පහුගිය අවුරුද්දේ රටේ තිබුණ තත්ත්වය ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මම ඇත්තේ වශයෙන්ම ජනාධිපතිතුමායි දේශපාලනයට පක්ෂ එක්කෙනෙක් නෙවෙයි. මෑත කාලේ වෙනකම්ම මම එතුමාට විරුද්ධ පක්ෂවල තමයි හිටියේ. නමුත් මට තේරුම් ගියා මේ අවස්ථාවේ මෙර නගා සිටවන්නට හැකි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන එතුමට කියලා. අන්න ඒ නිසා තමයි මම එතුමට සහයෝගය දෙන්නේ විපක්ෂයේ හිටියත්. එහෙම තත්ත්වයකට එහෙම තීන්දුවකට මම පත්ුනේ පහුගිය කාලය තුල එතුමා ගත්තේ පීරවල් මේ රටේ ඉදිරි ගමනට පලදායි ප්‍රතිපලයන් ලබා දෙන බව මට පෙනී ගිය නිසා. එතකොට එතුමාම පෑදිල කිව්වා මම මේ රට වාර ගන්නකොට පාරේ යන්නට බැරි ආකාරයට ඒ වගේම ප්‍රතිවාදීන්ගේ නිවාස ගිනි තියෙන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඒ වගේම මන්ත්‍රීවරුන් ඇතුළු උදවිය ප්‍රතිවාදීන්ගේ මරා දමන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඒ වගේම රටේ ජනතාව ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයට පත් වෙලා තිබුණා. එහෙම තියදී තමයි මම මේක බාරගත්තේ. මම බාර ගන්නට ඉස්සෙල්ලා යම් මයට මේ අවස්ථාව තිබුණත් ඒ අය බාරගත්තේ නැහැ. කැත්. අද සමහර අය මේ සඳහා අද නොයෙක් අදහස් කියනවා, නොයෙක් ආකාරයේ චෝදනා කරනවා. නමුත් ඒ අයට තිබුණා මේක බාරගන්න මේ ආණ්ඩුව එදා යම්කි අස්ථාවර තත්ත්වයට පත් වුණ වෙලාවේ එදා හිටපු ජනාධිපතිවරයා අද විපක්ෂ සමහර අයට මේ ආණ්ඩුව එකතු වෙලා වැඩ කරන්න කියලා ආරාධනා කළා. නමුත් කළේ නැහැ. අද අපි සියලු දෙනාම එකතු විය යුතුයි කියනයි මගේ අදහස. අපි හැම කෙනාම පුළුවන් තරමේ මෙරට නගා හිටවන්න අපේ හැකියාවන් ඒ වගේ අපේ දායකත්වය අපි එකතු කරලා මේක කැටි කරලා කටයුතු කළොත් නැත්තම් කණ්ඩායමක් වශයෙන් කටයුතු කළොත් අපිට මේ රට දිගට ගෙන යන්නට පුළුවන්. ඒ වගේ මේ තත්ත්වෙන් මේ රට මුදවාගෙන ඉදයි ඉහළට ගන්නට පුළුවන්. නමුත් සමහර අය කරන්නේ නැහැ. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මේ විදිහට ජාත්‍යන්තරයෙන් අපි ආධාර ලබාගෙන යුග මේ රටේ ආර්ථිකය සකස් කරන්න කටයුතු කරගෙන යන අවස්ථාවේ මේ රටේ සමහර බුද්ධි සම්මිති කටයුතු කරන ආකාරය අපි දන්නවාද? ආදායම් බදු ගෙවීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මම පිළිගන්නවා අද එකවරටම අද පණවල තියෙන ආදායම් බද්ද වැඩි කියලා. නමුත් මේ අවස්ථාව වෙන විකල්පයක් නැහැ. මොකද පෞගිය කාලේ කල්පනා නොකර නැත්තම් වැරදි උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා රටේ තිබුණ සාමාන්‍ය ආදායම් බද්ද 50%කින් අඩු කළා. ඒක 108ක් පමණ ප්‍රතිර ගෙනාවා. ඒක මම හිතන්නේ කල්පනා නොකර එනතන රොදිනුත් ගම නැත්තම් එතන දුරදිග බලන්නේ නැතුව කරපු පියවරක්. ඒ නිසා අපේ තිබුණ ජාතික ආදායම විශාල වශයෙන් අඩු වුණා. රට ගෙනියන්න බැරි තත්ත්වයට පත් වුණා. අද මේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් වශයෙන් අද අපිට ඕනේ අපේ ජාතික ආදායම වැඩි කරන්න. ඒක මුල් කරගෙන තමයි අද මේ ආදායම් බද්ද වැඩි කරලා තියෙන්නේ. ඒතොර ජනාධිපතිතුමා පැහැදිලි කරලා තිබුණා අවස්ථාව ලැබෙන වහාම මේ දැන්ට පනවල තියෙන මේ බද්ද අපි අඩු කරනවා කියලා. එතකොට අද අපිට පෙන්න දෙයක් තමයි මේක සම්පූර්ණයෙන්ම දේශපාලන තුරුම්බුවක් කරගෙන. මම කියන්න ඕනේ පෞගිය කාලේ මේ රට විශාල වශයෙන් අර්බුදයකට යමින් තියෙද්දී මේ රටේ ගුරුවරුන්ගේ ඉල්ලුමක් තිබුණා පාඩි වැඩි කරන්න කියලා. ඒ ගුරුවරුන්ගේ ඉල්ලීම ඉෂ්ට කළා. එදා හිටපු ජනාධිපතිතුමාත් ඒ ආණ්ඩුවත් ඒ ගුරුවරුන්ගේ ඉල්ලීම ඉෂ්ට කළා. එයාගේ පාඩි ඉල්ලුපු පාඩි ප්‍රමාණය එහෙම දුන්නා. දීලා ඉදාට වඩා වැඩි පාඩියක් අද ඒ ගුරුවරුන් ලබනවා. නමුත් කියන්න කනගාටුයි. ඊයේ පෙරේදා වැඩ වර්ජන රැල්ලක් ගියා. ඒ වැඩ වර්ජන ප්‍රධාන තේමා වුණේ මේ රුපියල් ලක්ෂයට වැඩියෙන් පඩි ගන්න අයට අද පවරන පනවල තියෙන මේ බද්ද අඩු කරන්න කියලා. ඒතර ගුරුවරුන්ගෙන් මම අහනවා කී දෙනෙකුටද මේ ලක්ෂයට වැඩිය පඩි තියෙන්නේ? ගුරුවරුන්ගෙන් 90%කටම ලක්ෂයට අඩු වෙනුයි පඩි ලබන්නේ. එයා මේ බද්දට භාජන වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ 99.5%ක්ම ඒගොල්ලෝ බැස්ස වැඩ වර්ජනෙට. එතකොට රට ගැන ඒ වගේම තම උගන්න දරුවන් ගැන කිසිම හැඟීමක් නැතුව ඒගොල්ලෝ කටයුතු කළේ. මම එහෙම කියන්නේ අපි දන්නවා මේ ගුරුන් මේ පදවන අය මේ රටේ සියලු අතිමහත් ජනතාවගේ දරුවන්ට උගන්වන ගුරුවරු. එයාට පඩි ලැබෙන්නේ මේ රටේ පුළුල් ජනතාව විසින් ගෙවන වක්‍රබදු පදනම් කරගෙන. මේ වක්‍රබදු ප්‍රයෝජනට අරගෙන මුද වක්‍රබදු තමයි වැඩි ප්‍රමාණයක් අපේ රටේ මෙතෙක් බදු මාර්ගයේ උනේ. ඉරිදි බදු ඉතා අඩු ප්‍රමාණයක් තිබුණේ. නමුත් වක්‍රබදු තමයි 70%ක් විතර තිබුණේ. තුරේ වක්‍රබදු අනුසාරයෙන් ගෙවන පඩි ගෙවන්නේ මේ වක්‍රබදු ගෙවන්නේ සාමාන්‍ය මිනිහා. මෙරටේ ජීවිතන අත්ද දුප්පත් මනුෂ්‍යත් වක්‍රබදු ගෙවනවා. තම කඩෙන් ගිහිලා ගන්න බඩුවෙන් ඒගොල්ලෝ ඒ වක්‍රබදු ගෙවන්නේ. ඒක නුයි ආකාරයේ මුහුණුවරෙන් ඒවට බදු වන්නවල තියෙනවා. ඒතොර ඒ බදු ගෙවන්නේ ජනතාවගේ දරුවන්ට උගන්වන මේ ගුරුවරු තමයි ඒ දරුවන්ට උගන්වීමේ වැලකිලා ඉඳලා ඒ අය තීනයට පත් වෙන්නේ. ඉතින් මෙවැනි දේවල් මේ රටේ මේ අවස්ථාවේ ඇති වීම ඉතාමත්ම කරුකාරුදායක තත්ත්වයක්. මොකද රටේ ජනතාවම ඉතාමත්ම දුකින් ඉන්න වෙලාවක්. ඉතාමත්ම දුක්බරව ජීවත් වෙන අසීරුවෙන් ජීවත් වෙන වෙලාවක්. මේ අවස්ථාවේ මම හිතනවා සියලු දෙනාගේම යුතුකම තමයි මේ ලබන IMF ආධාර වේවා. එහෙම නැත්නම් ඒ IMF මේ ආධාර නිසා අද වෙන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුවගේ ආයතනවලු අපිට ආධාර ලැබෙයි කියන ප්‍රකාශයක් දැන් ජනාධිපතිතුමා පහුගිය දවස්වල කළා. ඒකම එහෙම එනවනම් බොහොම හොඳයි. අපි ආධාර ලබා ගන්න නැත්නම් ණය ලබා ගන්න කටයුතු කරන වගේම මේ ණය පාවිච්චි කරලා මෙරට දියුණු කරන්න ඕන කියන මතේ අපි ඉන්නවා. එහෙම නැති මේ ණය ගන්න මුදල්
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක්
පාවිච්චි කළොත් නැවත වරක් මේ ණය බර තවත් වැඩි වෙනවා. ඒ වැඩිවීම වළක්වන්න නම් ඒ ණය අරගෙන පලදාය විදිහට පාවිච්චි කරන්න ඕන කියන එක මම මුලදිම කිව්වේ ඒකයි. ඒක නිසා එවැනි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. ඒක නිසා මම ඊට වඩා කතාරන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අත වශයෙන්ම අද අපිට ලැබෙන IMF ආධාරවලින් මේ රටේ මේ ආර්ථික අරුබුදෙන් ගොඩ ඇවිල්ලා මේ රටේ ජනතාවට වඩාත් සැහැල්ලු ජීවිතයක්, හොඳ ජීවිතයක්, හොඳ රටක් නිර්මාණය කිරීමට පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඒ සම්බන්ධව කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් ඒ සඳහා වේත මහන්සිලා කටයුතු නිලධාරීන්ටත් මගේ ස්තුතිය පුදු කරමින් මගේ වචනේ ප්‍රවසන් කරනවා.
ශ්‍රී ගරුමන්තුමා, මීළඟට ගරු රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි උලසනේ ගරු මන්ත්‍රීතුමනි. මම හිතනවා අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් යන විවාදයේදී ජනාධිපතිතුමාගේ කතාවෙන්ම පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද එතුමාගේ කතාවේ කියනවා, මම පහුගිය ජූලි 9 වෙනිදා රට බාරගත්තේ ගිනිගත්තු රටක්, අවුලෙන් අවුලට පත්වෙච්ච රටක්, හෙට දවස ගැන අබමල් රේණුකවත් බලාපොරොත්තුවක් නැති රටක්, නිල වශයෙන් බංකොලොත් රටක්, ඒ වගේම උද්දමනේ 173ට ගිය රටක්, ඉන්ධන ගෑස් පෝලිම් වල මිනිස්සු රස්තියාදු වෙච්ච රටක්, ඒ වගේම පාසල් වැහිච්ච රටක්, ගොවියන්ට වගා කරන්න පොහොර නැති රටක්, පැය 10-12 විදුලිය කැපුණු රටක්, නීතිය සාමයේ වැල්වැදුණු රටක් කියලා. ගරු මන්ත්‍රීතුමනි, මේ කවුරු ගැනද මේ කියන්නේ? මේ ජනාධිපතිතුමා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාගී යුගය ගැන, පොහොට්ටුවේ යුගය ගැන. හැබැයි අපි දැක්කා එතකොට මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අය ඒකටත් අප්පුඩි ගහනවා. ඒගොල්ලන් ෆේල් කියද්දිත් ඒගොල්ලෝ අප්පුඩි ගහනවා. මෙන්න මෙවැනි ඔල්වර සඳේනවා. මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි අපි දැක්කේ. ඔබතුමන්ලගේ නොහැකියාව ගැන කියනකොටත් අප්පුඩි ගහනවා. IMF එකට යන්න කියලා විපක්ෂය කිව්වහම ඒකට වහසිබස් දොඩෝපු අය, IMF කණ්ඩායම ලංකාවෙන් යනකොට කිරිබත් කාපු අය, IMF ගන්න අනුමැතිය ලැබුණාට පස්සේ රතිඤ්ඤාපත්තු කිරීම මං හිතනවා මේ ලෝකයේ තියෙන ලොකුම විහිළුව කියලා. අද පොහොට්ටුව එහෙම නැත්නම් පොදු ජන පෙරමුණ අලියාගේ වලිගේ එල්ලීලා දිව්‍ය ලෝකේ යන්න හදනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. එනිසා අපි 20, 21, 22 වගේ කාලවල මම මේ පාර්ලිමේන්තුවේදීම මේ ආර්ථිකයට අර්බුදයට උත්තරය IMF එකට යෑම කියපු වෙලේ මට හූ කියපු අයත් මේකේ ඉන්නවා. අද ඒ අයම IMF එක ගැන වර්ණනා කරනකොට මට හරි පුදුමයි, හැබැයි සතුටුයි. පහු වෙලා හරි ඒක අවබෝධ කරගත් එක ගැන. හැබැයි ඔබතුමන්ලට ඒක අවබෝධ කරගන්න මාස 18ක් ගියා. ජනාධිපතිතුමාත් මාස 10ක් පස්මහ බැලුම් බැලුවා මන්ත්‍රීකම ගන්න එන්න. ඉතින් ඔන්න ඔවැනි තත්ත්වයන් උඩ IMF එක මාස 18ක පරක්කු වීමක් වුණා. ඒක නිසා අපේ රටේ මන්ද පෝෂණය ඉතා විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා අපේ දරුවෝ මන්ද පෝෂණයටත් ලක් වුණා. ඇත්තටම ණයවීම ගරු මන්ත්‍රීතුමනි ආඩම්බරයට කාරණාවක් නෙවෙයි. නමුත් මේ ණයෙන් ගොඩ එන්න වෙන විකල්පයක් නැති වෙනකොට අපිට ඒකට යන්න සිද්ධ වෙනවා. ඒ අරුණුකට මේ වෙලාවේ අපිට වෙන විකල්පයක් නැහැ. ඇත්තටම IMF ණය ගත්තා කියන්නේ අපි තවත් ණය ගත්තා කියන සහතිකේ අපිට ලැබෙන එක පමණයි. වැදගත් වෙන්නේ එම ණය භාවිතා කරන පිළිවෙලයි. විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ ණය ගැනීමම නෙවෙයි, නිෂ්පාදන ආර්ථිකයක් තුලින් අප ණයන ඉහළ දමාගෙන විදේශ ප්‍රේෂණ ඉහළ යවාගෙන ඒ තුලින් ගොඩනැගෙන ඩොලර් සංචිත වලින් අපේ ආර්ථිකය ගොඩනගා ගැනීම තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා මේ ගත්ත IMF ණය ප්‍රශස්ත විදියට පාවිච්චි කිරීම මේ රටේ ඒ සඳහා වගකීම් ණයගේ වගකීමක් වෙනවා. ඒ වගේම මේ අවස්ථාව හොඳ ආකාරයෙන් ප්‍රයෝජනයට නොගත්තොත් වෙන්නේ නැවත වතාවක් අපේ බෙල්ලේ තොණ්ඩුව හිර වෙන එක කියන එක මම මේ වෙලේ මතක් වෙනුනේ. මොකද අපි 16 වතාවක් IMF ණය අරගෙන තියෙනවා. ඒ වගේම මේ තමයි 17 වෙනි වතාව. මේ පහල් කලින් තිබුණු 16 වතාව නිවැරදිව භාවිතා කරලා මේ රට ගොඩ ගැනීමක් සිද්ධ වුණා නම් මේ 17 වෙනි වතාවට අපිට යන්න වෙන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ලංකාවට නැවත වතාවක් මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්නට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ අවස්ථාව අපි යහපත් විදියට පාවිච්චි කරෝතින් 1991 ඉන්දියාව ගොඩ ගියා වගේ අපිටත් අවස්ථාවක් ලැබෙනවා. ආර්ථිකයේ ගොඩගෙන ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් රටේ හදලා දෙන්න. ඒ වගේම අද බුද්ධිගලනේ දැවැන්ත විදියට සිද්ධ වෙනවා. තරුණයන් රට යන එක අපිට නවත්ත ගන්න පුළුවන් මේ රට හැරලා යන එක. ඒ වගේම තුන් වේල කෑම අතහැරපු 70%ක් වෙච්ච මේ රටේ පවුල් වල දරුවන් සමග ඒ අය සතුටින් භුක්ති විඳින තත්ත්වයක් අපිට හදා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක වෙන්නේ මෙය නිවැරදි වශයෙන් භාවිතා කළොත් පමණයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි විදිහට අපි දකින්නේ අපේ ආර්ථික විද්‍යාඥයන් මේ රට ගොඩනගන්නට කළ යුතුයි කියන ඇතැම් නිර්දේශයන් ඒක තුල තියෙනවා. ඇතැම් යෝජනා ඒක තුල තියෙනවා. හැබැයි අපි දකිනවා ඒ වගේම අපිට එකඟ විය නොහැකි නමුත් සංශෝධනය කරගත යුතු යෝජනාත් ඒ තුල ගැබ් වෙලා තියෙනවායි කියන එක මේ සභාව අමතක නොකළ යුතුයි. ඒවා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දීර්ඝ කතිකාවත් කරගෙන මේ කටයුත්ත ඉස්සරහට කරගෙන නොගියොත් අර හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා කිව්වා වගේ අද දවස් දෙක යනකොට අද ගැනුම් කරුවන් ඇවිල්ලා තියෙනවා. නමුත් ටෙන්ඩර් නැහැ. කොහොමද එතකොට මේවා එළියට ගියේ? ඒ නිසා මෙන්න මේ විනිවිදභාවය කියන එක ඉතාමත් මේකෙදි වැදගත් කියන එක මම කියනවා. දැන් නව මුදල් පනත ගත්තොත් 2019 මංගල සමරවීර අමාත්‍යතුමා මේ රටේ දේශපාලනඥයන්ට ඕන ඕන හැටියට නිලධාරි ලව්ව මහ බැංකුව හරහා මුදල් අච්චු ගහන එක වළක්වන්නට මුදල් පනතක් ගෙනාවා. එදා ඒක ක්‍රියාත්මක කරන්න නොදුන්න පිරිස අර නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා කිව්වා වගේ අද ආණ්ඩු පක්ෂයේත් ඉන්නවා විපක්ෂයේත් ඉන්නවා. හැබැයි අද ඒ එදා එපා කිව්ව අයටම අද ඒ එදා කිව්ව යෝජනාව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් බලන්න අපේ රටේ මූල්‍ය විනයක් තියෙනවද කියලා. දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා එක පුටුවක ඉඳන් දේශපාලනඥගේ නැත්නම්ගේ ව්‍යාපෘති වලට මුදල් ඉරලා ලියුම් ගහනවා. හැබැයි එයාම මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ගිහිල්ලා ඒ ඉල්ලීමට අනුමැතිය දීලා මහ බැංකුවේ අධිපතිත් එක්ක මුදල් අච්චු ගහනවා. ඉතින් එතකොට මේක නවත්තන්නේ නැතුව ලංකාවේ මූල්‍ය විනයක් හදන්න පුළුවන්ද කියන එක මම ප්‍රශ්න කරනවා. ඒ වගේම මේ ලංකාවේ මූල්‍ය විනය හදන්නේ නැතුව ලංකාවේ අනාගතය ගැන හිතාගන්න බැහැයි කියන එක මම මේ සභාවට මතක් කරලා දෙන්න කැමතියි. එතකොට දැන් අපි දකිනවා රටේ උද්දමනය පාලනය කරන්න සමත් වෙලා තියෙනවායි වගේ එකක් පේනවා. හැබැයි මේක සිද්ධ වෙන්නේ රටේ සියලු ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කරලා මුදල් සංසරණය පාලනය කරලා. හැබැයි ඒක කෘතිමයි, ඒක විකෘතියක්. අපිට අවශ්‍ය වෙන්නේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කරලා අපනයන මගින් ආර්ථිකය තුලින් අපනයන ආර්ථිකයක් තුලින් අපේ රටේ සංචිත වැඩි කර ගැනීම. දැන් බලන්න ගරු මන්ත්‍රීතුමනි මහවැලි අධිකාරිය සතුව ඉඩම් කට්ටි 65,000ක් විතර තියෙනවා ජනතාවට ලබා දෙන්න මූලික කටයුතු කරලා තාම දීලා නැහැ. එතකොට පතලක් කපා ගන්න විදිහක් නැත්නම් ඉරුඟු වැටයක් වගා කර ගන්න විදිහක් නැත්නම් භෝගයක් වගා කර ගන්න විදිහක් නැත්නම් මේ රටේ ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද? ඒ වගේ එක තැන හිරවෙච්ච ප්‍රශ්න ගණනාවක් මේ ආණ්ඩුවේ තියෙනවා. ඒ වගේම අල්ලස දූෂණේ වංචාව කොමිස් මුලින් උපටලා දාන්නේ නැතුව ඒකට ශක්තිමත් තිරසාර නීති පද්ධතියක් සකස් කරගන්නේ නැතුව මේ එන මුදල් අවභාවිතා වීම වළක්වා ගන්නේ නැතුව කොහොමද කටයුතු කරන්න කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම කියනවා විධිමත් නීති පද්ධතියක් තිරසර නීති පද්ධතියක් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ මේ ලබා ගැනීමම ණය උගුලක හසු වෙච්ච අපේ රට වගේ අයට අපේ රටට තවත් අභියෝගයක් මිසක ඒක යහපතක් වෙන්නේ නැහැ. ඒක මර උගුලක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ වැටවල් බඳින එක කරන්න ඕනේ. දැන් ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේ තමන්ට ලැබුණු මුදල නිසි පරිදි ආයෝජනය කරපු නිසායි. ඒ වගේම අලුතින් හිතන පිරිසක් සමග කටයුතු කරපු නිසායි. මම හිතන්නේ කාවින්ද ජයවර්ධන මහත්තුමාගෙන් වෙලාව මට තියෙනවා. ඒ වගේම විනිවිදභාවයෙන් කටයුතු කරපු නිසායි. ඒ නිසා මම මේ ගරු සභාවට මෙන්න මේ යෝජනා ටික ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ බිඳ වැටුණු කර්මාන්ත පිහිටු නැවත නගා සිටුවා ගන්නට අවශ්‍ය ආයතන ආනයන සඳහා පනවා ඇති ආනයන සීමා ලිහිල් කරන්න කඩිනම් කිරීම අවශ්‍යයි. මොකද පොලී අනුපාත ඉහළ යාම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳ වැටලා තියෙනවා. ඒවටත් අපි පිළියම් සකස් කරලා දීම අවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඊළඟට රාජ්‍ය ආදායම මේ රජයේ සේවකයා සහ වැටුප් ලබන පෞද්ගලික වැටුප් අංශයේ වැටුප් ලබන්නන් මත උපයන විට ආදායම යන බද්ද මතම යැපෙන්නේ නැතුව මේ බදු දැලෙන් රිංගලා යන අය අල්ලා ගැනීමට ක්‍රමයක් සකස් කරගන්න. ඒ වගේම ඒ නිසා අර බදු අනුපාත ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තිය සංශෝධනයක් කරගන්න. ඒකතුල නැත්තම් වෙන්නේ මේ රටේ ජනතාව පීඩාවටපත් වෙනවා. ඒ වගේම රටට හඳුන්වලා දෙන්න ලෝකයේ තියෙනවා වෘත්තික ප්‍රතිපත්තීන් employment policies තියෙනවා. ඒ වගේම රැකියාවන් කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒව තුලින් ඒ කියන්නේ වර්කින් ලයිසන්ස් ගන්න පුළුවන්කමක් තියෙනවා ඇතැම් රටවල් වල. අන්න එවැනි ක්‍රම තුලින් මේ බදු දැලෙන් රිංගලා යන ඉහළ ආදායම් ලබන අය ග්‍රහණය කරගන්නට හැකියාවන් ලැබෙන නිසා ලෝකයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊළඟට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ගැන මේ IMF ඇතුලේ කතා කරනවා. එතකොට දැන් මම මේ වෙලාවේ යෝජනා කරනවා මේ සමාජ ආරක්ෂණය කියන එක සිද්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව විනිවිදභාවයක් අවශ්‍යයි. ඒක ශක්තිමත් කිරීම අවශ්‍යයි. ඒ වගේම විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද අවශ්‍ය අය නිවැරදිව හඳුනා ගන්න. මම මේ වෙලාවේ කියනවා සමෘද්ධිය කියන්නේ තනිකරම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. අපේ රටේ පවුල් තියෙනවා 155ක් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවද? සමෘද්ධිය විතරක් ලබනවා 17,30,000ක් පවුල්. එතකොට අපේ රටේ සියලු ආධාර ලබන සහනාධාර ලබන පවුල් තියෙනවා 131ක්. එතකොට ඔබතුමා බලන්න අපේ රටෙන් භාගයක් මේ වෙලාවේ ආධාර ලබනවා. ඊළඟට සමෘද්ධිය සඳහා පමණක් රුපියල් බිලියන 5.3ක් මාසයකට ඕනේ. එහෙමනම් දල වශයෙන් ඕනේ වාර්ෂිකව බිලියන 63.6ක්. එතකොට දැන් බලන්න මේ පවුල් සහ මේ යොදන මුදල මේ රටේ ආර්ථිකයට දායක වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අපනයනයට දායක වෙනවද? එහෙම නැත්නම් මේ සේවාවල් වලට දායක වෙනවද? ඇත්තටම අපි මෙතන පැහැදිලිව කිව්වොත් සමෘද්ධිය ලබන්න ඕනේ අයමද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. 1995 ඉඳලා අද වෙනකන් අවුරුදු 28ක් පරම්පරා දෙකක් සමෘද්ධිය ගන්න අය ඉන්නවා. නමුත් සමෘද්ධිමත් වෙලා තියෙනවද මේ රට කියන එක අපි නැවත වතාවක් හිතා බලන්න වෙනවා. ඒ නිසා සුබ සාධනය සඳහා ප්‍රතිලාභීන් තෝරන නිර්ණායක පිළිබඳව අපි ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවා වෙනස් කරගන්න ඕනේ. විශේෂයෙන් ආබාධිත වැඩිහිටි අන්ත දිලිඳු හා වැන්දඹු කාන්තා හා පිරිමි කියන අය සවිබල ගැන්වීමට අවශ්‍ය වටපිටාව සකස් කරන්නයි කියන එක මම මේ වෙලාවේ යෝජනාවක් හැටියට කියනවා. ඊළඟට අවසාන වශයෙන් අධ්‍යාපනයේ ගත්තොත් මේ මොනවා කරත් වැඩක් නැහැ. මේ රටට ගැළපෙන මේ රටට ගරු කරන ලෝකයට අභියෝග කරන්න පුළුවන් මේ රට ආදරයක් තියෙන වෘත්තිකයෙක් බිහි නොවන අධ්‍යාපන ක්‍රමයකින් ඒ රට ගොඩ යන්නේ නැහැ. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමය දැන් ප්‍රතිසංස්කරණ වලට ගිහිලා තියෙනවා කියනවා. නමුත් අපි දන්නේ නැහැ ඒකේ තියෙන දේවල් මොනවද කියලා. ඒ නිසා මම අධ්‍යාපන ඇමතිතුමාටත් කියනවා මේ රටට ගැළපෙන විදිහේ ලෝකයේ සමග තරඟ කරන්න පුළුවන් විදිහේ වෘත්තිකයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන්නයි කියන එක ඉල්ලමින් අපි ගොඩනගා ගත යුත්තේ ණය ලබා ගැනීමෙන් ශක්තිමත් වන සංචිත නෙවෙයි, නිෂ්පාදන අපනයන දිරිමත් කිරීමෙන් නිර්මිත විදේශ සංචිතයි කියන එක මම මේ වෙලේ තහවුරු කරන ගමන් විශේෂයෙන්ම එහෙම නැතුව ණය අරගෙන රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කන සමාජයක් නිර්මාණය කරලා දේශපාලන බලය තහවුරු කර ගැනීමට නම් සිදු වෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ වලේ වැටිච්ච අපි තවම මොලේ පාදාගෙන නැති බවයි කියන එක ගරු මන්ත්‍රීතුමනි මම මේ වෙලාවේ ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම අද ජනාධිපතිතුමාට සුබ පතනවා එතුමාගේ උපන්දිනයට. ඒ වගේම මම එතුමාට සුබ පතනවා මේ කණ්ඩායම IMF සංග සහ එකඟ කරගෙන ඒ අයගේ නිර්වත සමාජයට පෙන්වීම සම්බන්ධයෙන් මම එතුමාට සුබ පතමින් මන් නිහඬව ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමියට.